ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔබ මේ එක සිටින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවය ඔබ වෙත ගෙන එන රුහුණුගුරු ගෙදර ගුවන්විදුලි වැඩසටහන සමගයි. අද අපි රුහුණුගුරු ගෙදරින් ඉගෙන ගන්න යන්නේ වාක්‍ය රචනයක් ලියන ආකාරය පිළිබඳවයි. සාමාන්‍ය පෙළ විභාගයේ දෙක පත්‍රයේ දෙවැනි ප්‍රශ්නය ලෙස ඔබ රචනාව ලිවීම සිදු කළ යුතුමයි. මොකද ප්‍රශ්න පත්‍රයට ලැබෙන ලකුණු 80%න් 25%ක්ම ලැබෙන්නේ ඔබ ලියන රචනාවටයි. හොඳයි, අපි බලමුකෝ රචනාවක් ලිවීමේදී අනුගමනය කළ යුතු පියවර එකින් එක මොනවද කියලා. මේ සඳහා ඔබට ව්‍යුහගත ඡේද 4ක් ලැබෙනවා. ඉතින් ඔබ මේ ව්‍යුහගත ඡේද කියවල බලලා ඔබ තෝරාගත් ව්‍යුහගත ඡේදයේ වාක්‍ය දෙස අවධානය යොමු කරලා ඒ අනුව මාතෘකාවක් සකස් කරගන්න ඕන. මොකද මාතෘකාවටත් ඔබට ලකුණක් හිමි වෙනවා. රචනයේ ආරම්භක ඡේදයේ විය යුත්තේ මාතෘකාව පිළිබඳ හැඳින්වීම. ආරම්භය ප්‍රාණවත් ලෙස ලිවීම සඳහා මාතෘකාවට අදාළ ලෙස නිර්මාණාත්මක පිවිසුමක් ලබා දෙන්න ඕන. කවියක්, ගීත කණ්ඩයක්, උපුටා ගැනීමක්, වෙනත් යමක් මේ සඳහා ඔබට යොදා ගන්නත් පුළුවන්. රචනය ලියන විට ලියන සෑම වාක්‍යයක්ම ව්‍යාකරණ රීති රැකෙන ලෙස ලිවිය යුතුයි. අක්ෂර විඤ්ඤාසයේ නිවැරදිව සෑම විටම කෙටි සරල වාක්‍ය ලිවීමට පුරුදුවෙන්. අකුරු පැහැදිලිව හා නිවැරදිව ලියන්නත් ඔබ වග බලා ගන්න ඕන. ප්‍රස්තාව පිරුළු ආප්තෝපදේශාදිය යෙදිය යුතු නම් අදාළ වෙන ලෙස ලියන්න. හැම විටම වචන ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙලා වචන 250ට නොවන රචනය ලිවීමට හුරු වුණොත් බොහොම හොඳයි. රචනයේ සංවිධානාත්මකව පෙළගස්වලා දෙන ලකුණු 25න් වැඩිම ප්‍රමාණයක් ගන්න ඔබ වග බලා ගන්න ඕන. දැන් අපි බලමු ඒ වගේ ව්‍යුහගත ඡේදයකින් රචනා සැකිල්ලක් හදලා කොහොමද රචනාවක් ලියන්නේ කියලා. හොඳට හුඟකන් දෙන්න මම කියන මේ පුංචි ඡේදය දිහා. අප දැනුමෙන් පරිපූර්ණත්වයට පත් කරන්නට සාහිත්‍ය පොතපත උපකාරී වෙයි. එහෙත් තාක්ෂණික ලෝකයක අතරමංව සිටින වර්තමාන පරම්පරාව ක්‍රමයෙන් සාහිත්‍ය පොතපත පරිශීලනයෙන් ඈත් වෙමින් සිටිති. දිනෙන් දින සිය ගණනින් පොතපත පළවුවද ඒවා කියවෙනු පිරිස සීමිතය. මේ තත්ත්වය රටේ අනාගතය කෙරෙහි ඉතා අයහපත් ලෙස බලපායි. හිස්සූ මුල ඇති මිනිසුන්ගෙන් පිරි රටක අනාගතය කෙබඳු වෙයිද? ගුණධර්ම පිරි සමාජයක් කෙසේ අපේක්ෂා කළ හැකි දැයි යන්න අවිනිශ්චිතය. අපි නැවතත් බලමු ඡේදය දිහා. අප දැනුමෙන් පරිපූර්ණත්වයට පත් කරන්නට සාහිත්‍ය පොතපත උපකාරී වෙයි. ඒ තාක්ෂණික ලෝකයේ අතරමන්ව සිටින වර්තමාන පරම්පරාව ක්‍රමයෙන් සාහිත්‍ය පොතපත පරිශීලනයේ නැඈත් වෙමින් සිටිති. දිනෙන් දින සිය ගණනින් පොතපත පළවුවද ඒවා කියවන පිරිස සීමිතය. මේ තත්ත්වය රටේ අනාගතය කෙරෙහි ඉතා යහපත් ලෙස බලපායි. හිස්සූ මුල ඇති මිනිසුන්ගෙන් පිරි රටක අනාගතය කෙඹදු වෙයිද? ගුණධර්ම පිරි සමාජයක් කෙසේ අපේක්ෂා කළ හැකිදැයි යන්න අවිනිශ්චිතය. දැන් මේ ව්‍යුහගත ඡේදය කියවලා කටු සටහනක් විදිහට ඡේද 4කට හෝ 5කට වෙන් කරන්න පුළුවන් ආකාරයට රචනා සැකිල්ලක් සකස් කර ගනිමු බලන්න. සාමාන්‍යයෙන් මේ වගේ ඡේදයක් එන්නේ ඔබට රචනා සැකිල්ලක් සකස් කර ගන්න පුළුවන් ආකාරයටයි. ඔන්න පළවෙනි වාක්‍යය තියෙන්නේ මෙහිමයි. අප දැනුමෙන් පරිපූර්ණත්වයට පත් කිරීමට පොතපත උපකාරී වෙයි කියලානේ. මේ අනුව රචනයේ ආරම්භක ඡේදයේ සනිටුහන් කරන්න ගන්න රචනා සැකිල්ලේ පළවෙනි කරුණ විදියට අපි ලියමු දැනුමෙන් පරිපූර්ණ මිනිසෙකු බිහි කිරීමට පොතපත උපකාරී වන ආකාරය. ඉන්පස්සේ දෙවන ඡේදය ගොඩනගා ගන්න රචනා සැකිල්ල දෙවන කරුණ විදියට අපිට යොදා ගන්න පුළුවන්. මෙහි සඳහන් වන ආකාරයට වර්තමාන පරම්පරාව ක්‍රමයෙන් සාහිත්‍ය පොතපතින් ඉවත්ව යන ආකාරය. තුන්වෙනි ඡේදයෙන් අපි කියනවා මේ තත්ත්වය රටේ අනාගතය කෙරෙහි බලපාන අයුරු. හතරවෙනි ඡේදයෙන් කියනවා ගුණධර්ම පිරි සමාජය බිහි කිරීමට සාහිත්‍ය යොදාගත හැක්කේ කෙසේද? ඒ පිළිබඳ ඔබේ අදහස් තමයි යෝජනා තමයි ඉදිරිපත් කරන්න ඕන. එහෙනම් ඔන්න රචනා සැකිල්ලේ කොටස් හතර දැන් හරි. බලමු නැවතත් දැනිපුෙන් පිරිපුන් මිනිසෙකු බිහි කිරීමට පොතපත උපකාරී වන ආකාරය, වර්තමාන පරම්පරාව ක්‍රමයෙන් සාහිත්‍ය පොතපතින් ඉවත්ව යන ආකාරය, මේ තත්ත්වයේ රටේ අනාගතය කෙරෙහි බලපාන ආකාරය, ගුණධර්ම පිරි සමාජයක් බිහි කිරීමට සාහිත්‍ය යොදාගත හැක්කේ කෙසේද? මෙන්න මේ ආකාරයට කටුසටහනක් විදියට පිළියෙල කරගත් රචනා සැකිල්ල ඇසුරෙන් දැන් අපි රචනාව ලියන්න ඕනේ. එතෙන්දී ඔබ මේ සඳහා මාතෘකාවක් යොදන්න අවශ්‍යයි. අපි හිතමු ඔබ පිළිතුරු ලියන රචනය දෙක ප්‍රශ්නයේ ආ කොටස නම්. එහෙම ලියලා ඒ අනුව මාතෘකාව ලියන්න. මේ ඡේදයට අනුව මම මේ සඳහා දෙන මාතෘකාව තමයි ගුණධර්ම වලින් පිරි සමාජයක් උදෙසා සාහිත්‍යයේ කාර්යභාරය කියන මාතෘකාව. හොඳයි, මේ යටතේ රචනාව ලිවීමට අවශ්‍ය කරුණු අපි දැන් එකින් එක පෙළගස්සමු. මේ සඳහා මම පූර්විකාව ලෙස යොදා ගන්නවා රෝසමලේ නටුවේ කටු වන බඹරෝ ඔහුම හිටු නටුව නොවේ වල සිඹිමි මල්මලමයෝ පැමිණි උරමි. රෝසමලේ නටුවේ කටු වන බඹරෝ ඔහුම හිටු නටුව නොවේ මල සිඹිමි මම ළමයෝ පැණි උරමි කියන සමනලයා පද්‍ය පන්තියේ කවිය. මෙතෙන්දි පුතේ අපිට කියන්න අවශ්‍ය වෙන්නේ රටක ජීවය හා අනාගතය බාල පරපුර මත රඳා පවතින ආකාරය. අනාගත ලෝකයේ සුන්දර කිරීමට ළමයාට යහපත් ආභාසයක් ළඟා කර දිය යුතු වගේම ළමා සිතත් සුමගට යොමු කරන්න ප්‍රධාන මාධ්‍ය සාහිත්‍ය විය යුතු බව අවධාරණය කරන්න ඕන. කුඩා කාලයේ සිටම සංවර්ධනය වන හැඟීම් නිවැරදිව සංවිධානාත්මකව සුදුසු සාහිත්‍ය අවශ්‍ය වෙනවා. ඒ සඳහා ළමා මනස රසඥතාවෙන් පෝෂණය කළ යුතු බව ඔබ මෙතෙන්දී අවධාරණය කළ යුතුමයි. චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ, එස් මහින්ද හිමියන්ගේ, ආනන්ද රාජ කරුණාගේ වැනි පද්‍ය තුලින් ළමා සාහිත්‍ය පෝෂණය වෙච්ච ආකාරය, හත්පණ, හීන්සරය, මගුල් කෑම, අඹයාලුවෝ, මඩුල් දුව වැනි ගද්‍ය කෘති තුලින් සාහිත්‍යයට ලැබුණු ආලෝකය, සෝමලතා සුබසිංහ, සිබිල් වෙත්ත සිංහාදීන්ගේ ළමා නාට්‍ය තුලින් කළ මෙහෙය පිළිබඳව ඔබට මෙතෙන්දී රචනාව තුළ විග්‍රහාත්මකව ඉදිරිපත් කළ හැකි. ඊළඟට අපි දෙවන ඡේදයට යනවා. එතෙන්දී අපි කියන්නේ වර්තමාන පරම්පරාව ක්‍රමයෙන් සාහිත්‍ය පොතපතින් ඉවත්ව යන ආකාරයයි. මෙතෙන්දී ඔබට මම කියන මේ කරුණු ඒ සඳහා යොදා ගන්න පුළුවන්. කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන ෆ්‍රැන්සිස් බේකන්ගේ කියමන අධ්‍යතන සමාජය තුළින් ක්‍රමයෙන් ගිලිහී යන ආකාරය, දැවැන්ත පුස්තකාලවල වටිනා පොත් දිගු නින්දකට වැටී ඇති ආකාරය, අතීතයේ බිහි වූ මහා ප්‍රඥෝ ස්වකීය දැනුම සඳහා පොතපත ඇසුරු කළ අයුරු කියවීම තුළින් වින්දනය, අවබෝධය, තර්කණය, විචාරශීලී බව ඇති කරන අයුරු, එහෙත් වර්තමාන පරම්පරාව විද්‍යුත් මාධ්‍ය තුළ රොක්වීම, පොතපතට වූ ලැදියාව අඩු වීමට හේතු වූ බව ඔබ දෙවැනි ඡේදයේදී අවධාරාත්මකව පැහැදිලි කරන්න ඕන. දැන් අපි යමු තුන්වෙනි ඡේදෙට. තුන්වෙනි ඡේදයේදී ඔබට යොදා ගන්න පුළුවන් කරුණු මොනවද කියලා අපි දැන් සාකච්ඡා කරමු. මේ தત્ත්වය රටේ අනාගතයට බලපාන අයුරුනේ. හොඳයි, මේ සඳහා ඔබට යොදා ගන්න පුළුවන් කරුණු. විද්‍යුත් උපකරණ මත තාක්ෂණික ලොවකට පිවිසුණු අපේ රටේ බාල තරුණ මහලු වැඩිහිටි සෑම පරම්පරාවක්ම අධික චිත්තාවේග පාලනයට නොහැකි වීම නිසා බොහෝ විට බිහිසුණු අපරාධකරුවන් බවට පත් වෙලා තියෙනවා. අන්තර්ජාලය තුල සැරිසරන බොහෝ වීඩියෝ ගේම් හේතුවෙන් ළමා මනස විකෘති තත්ත්වයට ඇද දමලා තියෙනවා. ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය වෙනුවට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලිගැනීම වැනි හැඟීම් ඉස්මතු වීම නිසා සංස්කෘතිය සදාචාරය හා සමාජ ධර්ම විනාශ වෙලා ගියපු ආකාරය ඒ තුලින් රටේ අනාගතයට අභියෝග එල්ල කරන බව ඔබට මෙතෙන්දී පහදලා දෙන්න පුළුවන්. ඔන්න බලන්න දැන් මේ වෙන විට අපි රචනයේ බොහෝ දුරට ඉවර කළ ඉවරයි. දැන් අපි බලමු රචනයේ අවසානයේ සනිටුහන් කරන්නේ කොහොමද කියලා. එතෙන්දී අපි කියන්න ඕන ගුණධර්ම පිරි සමාජයක් ගොඩනැගීමට සාහිත්‍ය යොදාගත යුත්තේ කොහොමද කියලා. මෙතෙන්දී ඔබ මේ කරුණු පිළිබඳ අවධානය යොමු කරන්න. පොතපත ගෙලවට බැඳි මුතුපටකට සමාන බව. අනාගත ලොව උරුමකරුමන් දැනුමෙන් පිරිපුන් සාරපූර්ණ කොටසක් බවට පත් කිරීමට නිරතුරුවම පොතපත පරිශීලනයට ඉඩ සැලසිය යුතු බව. දැනුමෙන් පිරිවුණු සමාජයක් තුළ අනාගත අභිවෘද්ධියක් නැති නිසා කියවීමේ අභිරුචි ඇති කිරීමේ වැඩසටහන් කුඩා කල සිටම ළමයාට හුරු කළ යුතු බව. අදහරවත් ළමා සාහිත්‍යයක් බිහි නොවන නිසා එදා රසවින්දන සාහිත්‍ය ළමයාට අද විවිධ වැඩසටහන් මගින් විඳීමට සැලැස්විය යුතු බව. ඒ සඳහා ක්‍රමවේදයක් අවශ්‍ය බව. සාහිත්‍යයට දරුවා නැඹුරු කිරීම කුඩා කාලයේ නිවසේදීත් පාසලේ පන්ති කාමරයේත් ක්‍රියාවට නැන්විය හැකි බව. මේ ආකාරයට රසඥතාව වර්ධනයට විවර්ධනය තුළින් යහපත් පුරවැසියෙකු බිහි කිරීමට උපකාරී වන ආකාරය. සාහිත්‍ය රසඥතාව කෙරෙහි වත්මන් පරපුර යොමු කළහොත් එමගින් අනිටු පවිටු සිතුවිලි බිඳී පිරිපුන් සවබැලති අනාගත පරපුරක් බිහිවන බව. මේ කරුණු ඔබට ලස්සනට පෙළගස්වල ලියලා නිර්මාණශීලීව රචනය අවසන් කරන්න පුළුවන්. හොඳයි, අපි තවත් ඒ වගේ ව්‍යුහගත ඡේදයක් ඇසුරෙන් රචනා සැකිල්ලක් හදලා ඒ සඳහා මාතෘකාවක් යොදලා කොහොමද රචනාවක් ලියන්නේ කියලා බලමු. හොඳයි, අපි හිතමු ඔබට මේ ආකාරයේ මාතෘකාවක් ආවොත් කොහොමද කරුණු ගොනු කරගන්නේ කියලා. වර්තමාන සමාජයේ තියෙන ප්‍රබල ප්‍රශ්නයක් තමයි කැලිකසල අනිසි ලෙස පරිසරයට මුදා හැරීම. මේ ප්‍රශ්නයට විසඳුම් කොපමණ හෙව්වත් කවදාවත් විසඳුම් නැහැ. ඒ නිසා කාලීන මාතෘකාවක් විදියට මම යොදා ගන්නවා පරිසර හිතකාමී සමාජයක් උදෙසා කුණකසල නිසි ලෙස බැහැර කරමු කියන මාතෘකාව. මේ යටතේ ගොනු කළ හැකි රචනා සැකිල්ලක් හදලා නිර්මාණාත්මක ආරම්භයක් දීලා කොහොමද රචනය ලියන්නේ කියලා දැන් අපි බලමු. ඒ සඳහා මම යොදා ගන්නවා මුලින්ම මෙන්න මේ වගේ පුංචි නිසඳසක්. පරිසර හිතකාමී සමාජයක් උදෙසා කුණුකසල නිසි ලෙස බැහැර කරමු. තුරුලතා මල්ගොමු ප්‍රාණවායු වාරන් ගංගා හෝහඬින් ගලනවා. කුරුළු නද මිහිරි වනසතුන් නගන හඬ අපේ දෙසවන් පුරා ඇසෙනවා. සොබා දහම අපූරුයි රැකගනිමු සෙනෙහසින්, එය අපේ ජීවයයි සිතනවා. මෙතෙන්දී ඔබට මේ ආකාරයේ ඕනෑම උපුටා ගැනීමක් වුණත් යොදා ගන්න පුළුවන්. දැන් අපි මේ රචනාවේදී පැහැදිලි කරගත් කරුණු මොනවද කියලා අවධාරණය කරලා ලියන්න ඕන. නිවාස, කර්මාන්ත ශාලා, ව්‍යාපාරික ස්ථාන ආදීහි රැස්වන කුණු කසල අවට පරිසරයට බැහැර කිරීමේ අශෝභන ක්‍රියාවට අද ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් නැඹුරු වෙලා සිටින බව. ඒ වගේම මෙලෙස තැන තැන ගොඩ ගැසෙන කුණු කසල පරිසරයට මෙන්ම සතුන්ගේ සෞඛ්‍යයටත් බලවත් තර්ජනයක් බව. මේ තත්ත්වයට හේතුව කුණු කසල බැහැර කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නැතිකමටත් වඩා ඒ සම්බන්ධව ජනතාව දක්වන නොසැලකිල්ල බව. ඒ වගේම කුණු කසල බැහැර කිරීමේ විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපාය හඳුන්වා දීමට අමතරව ජනතා ආකල්ප වර්ධනය කිරීමටද ක්‍රමවේදයක් සැකසිය යුතු බව. මේ කරුණු පිළිබඳව අවධානය යොමු කළා ඔබට පුළුවන් සාරවත් තවත් රචනයකට අවශ්‍ය කරුණු සංවිධානාත්මකව ගොනු කරගන්න. දැන් ඉතින් අපි රචන ලිවීම සම්බන්ධයෙන් ගොඩාක් කතා කළානේ. පුතාල පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර අරගෙන තියෙන ව්‍යුහගත ඡේද හොඳට කියවලා ඒ ඡේදවල රචනා සැකිල්ලක් හදලා මාතෘකාවක් ලියලා රචන ලියන්න හුරුවෙන්. ඡේදයේ අවධානයෙන් කියවන විට ඔබ රචනයේ ලිවිය යුතු අවධාරණය කළ යුතු කරුණු පැහැදිලිවම තියෙන බව ඔබට පේනවා. ඒ විදියට රචනා සැකිලි 10ක් හදලා මාතෘකා 10කට රචනා 10ක් ලියන්න ඔබ හුරු වුණොත් සාමාන්‍ය පෙළ විභාගයේ වැඩිම ලකුණු ඔබට රචනය සඳහා ලබා ගන්න පුළුවන්. එහෙමනම් කාල වේලාව ඉක්ම ගොස් ඇති නිසා අදට අපි රුහුණු ගුරු ගෙදරින් සමුගෙන යමු. මෙතෙක් වේලා ඔබ සමග රැඳෙමින් ඔබට සෙනෙහසින් දැනුම ලබා දුන්මා මාතර දෙනිපිටිය මහාවිද්‍යාලයේ චමිලා රාජපක්ෂ ගුරුතුමිය.